නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන සහ 2024 පෙබරවාරි 9 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කරු ඒ.එල්.න. මතවුල්ලා මැතිතුමා, කරු මායාදුන්නේ චින්තක අමල් මැතිතුමා, එම්. රාමේශ්වරන් මැතිතුමා. සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් විසින් මූලාසනයේ රාජකාරී ඉටු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැසීමක් කරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මාස 13 වනදා එනම් අද දින කථානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීමට කටයුතු දායතේම රැසීමට මෙන් සහභාගී වන සභාපති නාමාවලියේ සියලු මන්ත්‍රීවරුන්ට මෙත කාරුණිකව දන්වාමි. අප්‍රභාග 3ට ඒ රැසීම පවත්වනවා. දීපලේකනාදී පිළිගැන්වීම ගරු විදුර්බල බලශක්තිය මතුතුමා.
ගරු කථානායකතුමනි, 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 4A සහ 16 4 වගන්ති සමග කියවිය යුතු 48 වගන්ති යටතේ සහ 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 13 3 වගන්ති සමග කියවිය යුතු 48 වගන්ති යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 මාර්තු 5 දිනදී අංක 2374 ඇලීරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම හර්ෂඩි සිල්ලමෙත්තුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේදී යොමු කරන ලද 2022 අංක 43 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයක්, 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටු පොළ සංවර්ධන බදු පනත යටතේ නියමය, 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නියමය, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ නියමය, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ යෝජනා සම්පතය, 2017 අංක 24 දරන දේශාදම් පනත යටතේ නියමය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනත යටතේ යෝජනා සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඩු පනතේ නියෝග සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තා ඉදිරිපත් කරමි. මට ඉතාමත්ම කෙටියෙන් මේක පැහැදිලි කරනවා නම්, සාමාන්‍ය ගොඩක් ඇසට් මේ ගහලා තියෙන ඒවා අලුතෙන් ලොකු දෙයක් මේකේ නැහැ. හැබැයි එකක් තිබුණා ගරු කථානායකතුමනි, මේ විදේශ මේ ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට් සම්බන්ධයෙන් මේ සිංගප්පූරුවේ ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට් එක අවුරුදු 5කට පෝස්ට්පෝන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ අදියර කිහිපයකින් අර ටැරිෆ් රිලීෆ් දෙන්න ඕනේ. එතෙන්දී වැදගත් කාරණාවක් ඕන් මතු කරා. ඒ කියන්නේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එක වෙනුවට ඔෆිස් ඔෆ් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියලා ආයතනයක් ඇරලා තියෙනවා ජනාධිපති කාර්යාලය. ඒකට චීෆ් ට්‍රේඩ් නෙගෝෂියේටර් කියලා මිස්ටර් වීරසිංහ හිටපු ඩිරෙක්ටර් ජෙනරල් කොමර්ස් පත් කරලා තියෙනවා. එතුමා කිව්වා එතුමාට ඉන්න කාර්ය මණ්ඩලය දෙන්නයි කියලා. එතුමා අපෙන් අහනවා අපි කොහොමද මේව කරන්න කියලා. එතුමා කිව්වා දැන් තායිලන්තෙත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට් එකක් අස්සන් කරා. අපි අහුවා එතුමා කරාද කියලා මේකට ශක්‍යතා අධ්‍යයනයක්. එතුමා කිව්වා එතුමාලා කරේ නෑ, IPS එකේ කරපු එක ගත්තයි කියලා. ඉතින් අපි කිව්වා IPS එක කියන්නේ ඒකේ ආයතනත් එක්ක අපිට ගැටලුවක් නැහැ. නමුත් මේකේ නොයෙකුත් මත තියෙනවා. මොකද සිංගප්පූරුවේ වෙළඳ ගිවිසුම අස්සන් කරනකොටත් ඒක දේශපාලන තීරණයක් ගත්ත නිසා ශක්‍යතා මේකක් කරේ නැහැ කියලා. ඊට පස්සේ චීනෙත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක කරනවා කිව්වා, ඉන්දුනීසියාවත් එක්ක යනවා කිව්වා. එතුමා අපෙන් අහනවා මං කොහොමද කරන්නේ මේක දෙන්නේ තියාගෙන කියලා. හරි, මම දන්නේ නැහැ ඒක කැබිනට් එකෙන් තීරණයක් ගන්න. මොකද මිස්ටර් ඒ.ජී. වීරසිංහ එයා තමයි ජනාධිපති ඔෆිස් ඔෆ් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ චීෆ් ට්‍රේඩ් නෙගෝෂියේටර්. ඒක නෑ මම ඒක මෙහෙමයි නෑ එතුමා කියන්නේ එතුමාට ඉන්නේ දෙන්නයි කියලා මේ ඔෆිස් එකේ. එතුමා අහනවා දෙන්නෙක් එක කොහොමද කරන්න කියලා. මට කියලා හරියන්නේ නැහැ. මම ඒක තමයි පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන්නේ. ඔබලාගේ ආණ්ඩුව අපේ නෙමෙයිනේ. එතකොට ඒ කාර්යාලයට අවශ්‍ය අරමුදල් ඒකට අවශ්‍ය පුද්ගලයෝ පත් කරන්න. එහෙම නැත්නම් කොමර්ස් ඩිපාර්ට්මන්ට් එක තියාගන්න. දෙක එකක් කරන්න. ඔබතුමාලා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා නම් කොමර්ස් ඩිපාර්ට්මන්ට් එක වහන්න. කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා නම් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් තියෙන. මොකද කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. හරි, කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ නැති නෙවෙයිනේ. මේ ඔක්කොම කරේ කොමර්ස් ඩිපාර්ට්මන්ට්. ඒක OIT එකට ගේනවා නම් ඒ කට්ටියත් මෙතනට ගේන්න. දැන් මෙහෙම ගිහිල්ලා අන්තිමට කියන්න එපා අපි චීනෙත් එක්ක එහෙමත් නැත්නම් ඉන්දුනීසියාවත් එක්ක ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකක් ගැහුවා කියලා ශක්්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතුව. ඉතින් ඕක තමයි මෙතනින් මේ ආපු මූලිකම කාරණාව. මම මේ ගරු සභාව දැනුවත් කරන්න කිව්වේ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහජන.
ඉස්සරහට කරගෙන යන්න.
බොහොම ස්තුතියි. ඔව්. ඔව්. මොකද මේ සම්බන්ධයෙන්
මම අහන්න කැමති අද පත්තරේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිවේදනය නිකුත් කළා තියෙනවා පෞද්ගලික අංශයට පැවරීම් ඔය රීස්ට්‍රක්චරින් ඔක්කොම නවත්තන්න කියලා ඒව අලුත් ආණ්ඩුවකට බාර දෙන්න කියලා. ඒතර මම අහන්න කැමති කාංචන ගරු ඇමතිතුමාගෙන් දැන් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් ඒ වැඩ පිළිවෙල යනවද එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව වැඩ කරනවද කියලා.
ගරු කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ලිපි ලේඛන කොහෙවත් මේ රීස්ට්‍රක්චරින් නවත්තන්න කියලා නැහැ. අපි විදුලි බල මණ්ඩලේ විකුණන්න අදහසක් නැහැ. එතුමාට මම දන්නේ කිරියල් ඇමතුමාට එහෙම අදහසක් තියෙනවද කියලා. එහෙම එකක් නේ දාලා තියෙන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළා තියෙන. ඒ ප්‍රතිසංස්කරණ ඒ ආකාරයට යනවා.
ප්‍රොමිෂති.
මේ හැම ප්‍රශ්නයක්ම විහිළුවක් කරගන්න එපා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ පැහැදිලි එතුමා අදහස් කරන්නේ මොකක්ද කියලා. දැන් ජනාධිපතිතුමා දෙන්නේ කියනවනේ මහින්දත් පැත්තක ඉඳන් ප්‍රෙෂර් පීඩනය ගේනවා. දැන් අපේ රටේ ජනාධිපතිතුමාත් ඉන්නවා. ඔබතුමා යන්නේ කොයි පාරේද? කොයි පාරේද යන්නේ? නෑ දැන් එතුමා අතරමඟෙලා ඉන්නේ. දැන් ඇත්ත වශයෙන්ම අපිට ආරංචිද ඒ කේසේ වෙතත් මම අහන්නේ රට වෙනුවෙන් මේ ආයතන මොකද ඉතාමත් දැඩිව කියලා තියෙනවා. මම හැම පැත්තරෙන් බැලුවා. Leave it for a future government.
හරි. මහජන ප්‍රතිසම් පිළිගැනීම ශේහන් සේමසිංහ මැතිතුමා.
කතානායකතුමනි,
අපි න්‍යාය පත්‍රය කරමුකෝ.
මේ ගරු කතානායකතුමනි, දුනු මණ්ඩලයව නබඩගස් දිගලිය යන ලිපිනෙහි ආර් ශාන්ත දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
අශෝක අභිසිංහ මැතිතුමා ඇබ්සන්ට්. නිපුණ රණවක මැතිතුමා ඒත් ඇබ්සන්ට්. නම් දැන් ගන්න මේ විපක්ෂ නායකතුමාගේ මේ ප්‍රශ්නේ මහජන පෙත්සම් පිළිගන්න කාර්ය සභාවට යොමු කරනු ලැබේ. හරි, ඔබතුමා කතා කරන්න.
ගරු කතානායකතුමා, මම ඇත්තටම කතා කරන්න යන්නේ අපේ හර්ෂ දිසිල්ල මැතිතුමා මතු කරපු ප්‍රශ්නය ගැන. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම දන්නවා බංකලොත් රටක් බංකලොත් භාවයෙන් එළියට එන්නට අපි අත්‍යවශ්‍යයෙන්ම ආර්ථිකය ප්‍රසාරණය කරලා ආර්ථිකය වර්ධනය කරන්නට ඕන. එතකොට අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට අපි යොමු වෙන්නට ඕන. ඒ සඳහා කිසිම සැකයක් නැහැ. අපිට තරගකාරී වාසියක් තියෙනවා. කියන්නේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම සාපේක්ෂ වාසියක් තියෙනවා. කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන අපිට විවිධ වෙළඳ පොළවල් වලට ප්‍රවේශය ලබා ගන්නට පුළුවන් වෙළඳ කිවිසුම් වලට අපි යන්නට ඕන. ඒ නිසා ඒ කාර්යය කරන්නට ඕන. හැබැයි අද මේ කරුණු දක්වපු අවස්ථාවේ බොහොම භයානක කාරණාවක් ඉදිරිපත් වුණා. මේ වෙළඳ කිවිසුම් සාකච්ඡාවලට ඒ කිවිසුම් නිර්මාණය වෙනකොට මට පේන ආකාරයට අපේ රටේ ප්‍රමාණවත් එක්ස්පර්ටිස් එකක් නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවා යුනයිටඩ් ස්ටේට්ස් ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කියලා, USTR කියලා. ඒක වෙනමම තනතුරක්. ඒගොල්ලන්ගේ වගකීම තමයි ඔය විවිධ වෙළඳ කිවිසුම් මේ නෙගෝෂියේට් කරන එක. දැන් ඒගොල්ලෝ NAFTA කියලා North American Free Trade Agreement කියලා එකක් නිර්මාණය කරලා ඒකේ තඩුපාඩුකම් තිබුණා. ඒක තමයි ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා පස්සේ ඒක වෙනස් කළේ. දැන් මං අහන්නේ මේ අපි වෙළඳ කිවිසුම් අත්සන් කරන්නේ මේ හරියාකාර විශේෂඥ කණ්ඩායම්ගේ උපදෙස් නොමැතිවද මේක විහිළුවට බාරගන්න එපා. මේ අපිටත් ඇත්තටම විශේෂිත වූ ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් අවශ්‍යයි. ඒ පුද්ගලයාට දැනුම තියෙන්නට ඕන වෙළඳ ගිවිසුම් පිළිබඳව. ඒ මොකද වෙළඳ ගිවිසුමක් නිර්මාණය වෙනකොට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකයි කම්පැරිටිව් ඇඩ්වාන්ටේජ් එකයි තරඟකාරී වාසියයි සාපේක්ෂ වාසියයි ඒවෙන් වැඩි කොටසක් අපේ පැත්තට තියෙන ආකාරයට තමයි වෙළඳ ගිවිසුම නෙගෝෂියේට් කරන්නට ඕන. ඉතින් මම කැමති රජයට යෝජනා කරන්න හර්ෂ ඩිසිල් මහත්තයා කියපු ආකාරයට මේකට විශේෂිත වූ වැඩපිළිවෙලක් විශේෂිත වූ ඔෆිස් එකක් ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කියලා ඔෆිස් එකක් ස්ථාපනය කරලා ඒකට විශේෂඥ දැනුම තියෙන විශේෂඥින් බඳවා ගන්නට ඕන. ඒක අතිශයින්ම වැදගත්.
හරි, බොහොම ස්තුතියි මට. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා absent. රාජිකා වික්‍රමසිංහ මැතිනිය absent. මිලාන් ජයතිලක මැතිතුමා absent. යුකේ සුමිත් උඩුකුඹර මැතිතුමා ඒත් absent. වාසුදේන නායකර මැතිතුමා absent. මයන්ත දිසානායක මැතිතුමා අද ඔක්කොම නැමතිලා ගියා. ශානික්‍යන් රාසපත් පුත්‍රෙන් මැතිතුමා absent. ලලිත් එල්ලාවල මැතිතුමා එතුමයි.
අනවා ගරු කතානායකතුමනි
ක්‍රීඩා හා යෞවන කටයුතු මැතිතුමා උත්තර දෙන්න.
අයන්න එක සූර්යව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල කොපමණද? රුපියල් බිලියන 4.8යි හරි ගානම තියෙනවා 4.8යි ගාණක්. එම ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා විදේශ පරිත්‍යාග ලැබුණාද නැත? එසේනම් එම එක් එක් විදේශ පරිත්‍යාග වල වටිනාකම වෙනුවෙන් වශයෙන් කොපමණද කියලා අහලා තියෙන එක අදාළ වෙන්නේ නැහැ. ආයන්නේ එක නැත. ඒ වගේම ආයන්නේ දෙක හම්බන්තොට වාය ව්‍යාපෘතිය පළමු අදියරේ ඉදිකිරීම කටයුතු චයිනා හාබර් ඉංජිනේර් සමාගම විසින් සිදු කර ඇත. එම ක්‍රීඩාංගණ ඉදිකිරීම හම්බන්තොට වාය ව්‍යාපෘතිය පළමු අදියරේ විචාල්‍ය නියෝගයක් ලෙස සිදු කර ඇති බැවින් එම කොන්ත්‍රාත්තු කරු හරහා ඉදිකිරීම කටයුතු සිදු කර ඇත. ආයන්නේ තුන ශ්‍රී ලාංකික නියෝජිතවරයෙක් නොමැත. ඇයන්නේ එක මහජන බැංකු විසින් ණය මුදලක් ලබාගෙන ඇති බවත් රජයේ අරමුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳ තොරතුරු වරාය අධිකාරි සතුව නොමැති බවත් වරාය නාවිසා ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙතින් දන්වා ඇත. මේ සඳහා රජයේ අරමුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින්ද දන්වා නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩාංගණය සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වරාය අධිකාරියට ගෙවා ඇති බවත් රුපියල් බිලියන 1.6ක මුදලක් ඔවුන් විසින් මෙම ක්‍රීඩාංගණයේ සඳහා ඍජුව වේදම් කර ඇති බවත් දන්වා ඇත. 2017/11 වන දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වරාය සහ නාවික අමාත්‍යාංශ සහ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍යාංශ සංදේශයේ සඳහන් පරිදි 2017/11 දින පැවති කැබිනට් මණ්ඩලයේ රැස්වීමදී සූර්යව ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු කරුවට ගෙවිය යුතු මුදල පියවීම සඳහා මහජන බැංකුවෙන් බිලියන 3.9ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇත. එමුණු මේ එක තියෙනවා මම සභාගත කරන්න. 2017/12/8 වෙනි දින පැවති වරාය අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩල තීරණය ප්‍රකාරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මහජන බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීමට අනුමැතිය ලබා දී ඇත. 2018/11/5 වෙනි දින අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය අනුව 2017 වර්ෂයේ සිට එම මුදල ශ්‍රී ලංකා වරාය ගිණුම් ප්‍රකාශ තුලට ඇතුළත් කරගෙන ඇත. එමුණුම තුනේ එක තියෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ මහජන බැංකුව අතර සමග ඇති කරගත් ගිවිසුම 3.1 සී වගන්ති අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල සඳහා ප්‍රතිපාදන ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව මේ දක්වා අදාළ ණය මුදලේ ගෙවීම් කටයුතු වරාය සහ නාවික අමාත්‍යාංශ විසින් සිදු කරන ලෙස ඇත. ඇයන්නේ 2 අදාළ නොවේ. ඇයන්නේ 3 සමස්ත පරිපාලන විධිම ලෙස වසර 12ක් සඳහා රුපියල් මිලියන 426ක්ද දේශීය තන සඳහා ක්‍රීඩාංගණ වෙන්කිරීම වෙනුවෙන් මිලියන 12ක් ආදායමක්ද ලබා ඇති අතර ලෝක කුසලාන සහ 2012 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වූ තරඟ ඇතුළුව ජාත්‍යන්තර තරඟ 26ක් T20 තරගාවලි 7ක් මෙම ක්‍රීඩාංගණය පවත්වා ඇති අතර එයින් ලැබූ ප්‍රවේශපත්‍ර ආදායම සහ
අදාළ තරඟ වෙනුවෙන් ලබා ගන්න ලද විකාශන අයිතීන් වෙනුවෙන් සහනිකුත් අනුග්‍රහයන් මගින් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විසින් උපයාගෙන ඇත. ඈ යන්න අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න තියෙනවද?
ගරු කථානායකතුමනි, මම අහන්න කැමති ඇතරම මේ මේ ක්‍රීඩා ඇමතුමා වර්තමාන ක්‍රීඩා ඇමතුමා මේකට වග කියන්න ඕනේ නැහැ. නමුත් මම අහන්න කැමති මේක ඇත්තටම මේ තීන්දුව తీරන ගන්නකොට කැබිනට් එකේ සාකච්ඡා කළා මේව කළා ගන්න. රටේ ආර්ථිකය මෙතරම් දුරට වැටී තියෙන අවස්ථාවක තමයි මේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන තිබිද්දී මේසා විශාල ණය මුදලක් අරගෙන මිනි ක්‍රීඩාංගන හැදුවේ. මේක විතරක් නෙමෙයි හම්බන්තොට සවනාගාර මේවා මේ මම ප්‍රශ්න කළා හම්බන්තොට සවනාගාරය ගැන. ඒ වගේම හම්බන්තොට අපේ මත්තල ගුවන් තොටුපළ ගැන. මේවා අද බිලියන ගණන් තමයි පාඩුව. මේ බිලියන ගණන් පාඩු වෙලා තියෙන මෙච්චර ආර්ථිකයේ වැටී තියෙන අවස්ථාවක තමයි මෙච්චර ණය අරගෙන මේක කළේ. අදට මේවත් මහ බිලියන ගණන් පාඩු ලබනවා. අද අපි මේ නිසා තමයි අද අපේ රටේ මිනිස්සුන්ට අපිට තෙල් ටික ගේන්න බැරුණේ, මේ ගෑස් ටික ගේන්න බැරුණේ. මේවා අපි කියන්න ඕන මේක ඇත්තටම ගරු ක්‍රීඩා ඇමතුමනි, මේක අපිට දැන් කරන්න දෙයක් නැහැ. දැන් මේක හැමදාම පාඩු ලබන තැනට තමයි එන්නේ. මේක ගරු ඇමතුමා මේක ඉදිරිපත් කරාම මේක බිලියන ගණන් මේක පාඩුව. ඉතින් අපිට මේක ලාභ ලබන තැනකට ගෙනියන්න පුළුවන්ද කියන එක මොකද්ද? ඒකට තියෙන වැඩපිළිවෙල කියන එක මොකද? අපි දන්නවා අද මේ රටේ අපි මෙහෙම ජීවත් වෙන්නේ අපේ ණය වාරික ගෙවන්න නැති නිසා. අපි අනිවාර්යයෙන්ම ණය වාරික ගෙවන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට මහ විශාල අපු දෙකට රට නැවතත්පත් වෙනවා. ඒ නිසා මේක ඇත්තටම අපි ඒකට හිටපු අපි ඒ වෙලාවේ ඉන්නකොට පාර්ලිමේන්තු කැබිනට් එක තමයි මේවා තීන්දුව කළා මේ කළේ. ඉතින් අපි අදටත් දකිනවා මේවා තමයි වැරදි තීන්දුව. ඉතින් ඒ නිසා මම එමුතුමාගෙන් අහන්න කැමති මේවා ලාභ ලබන තැනට ඉදිරියට ගන්න පුළුවන්ද කියන එක මම අහන්න කැමති එමුතුමාගෙන්.
අර කතානායකතුමනි, මම හිතනවා කාලෝචිත ප්‍රශ්නයක්. මම හිතනවා මේ රට මේ වෙනි පත්තයකට අත් වුණේ මෙවැනි වැරදි ව්‍යාපෘති කියන එක මගේ පෞද්ගලික වදේ. ඒ නිසා මමත් හිතනවා විශාල මුදලක් වැය කරලා ඒ ක්‍රීඩාංගණය මම හිතනවා බිලියන 4.9ක්. මම හිතනවා දයසිරි ජයසිරිමත්තුමා තිරපු ක්‍රීඩා ඇමතිවරයෙක් එතුමාත් දන්නවා ඒක පිළිබඳව අපි ලොකු ආන්දෝලනාත්මක කතා ඒ කාලේ ඉඳන් කතා කරා. නමුත් කෙසේ වෙතත් ඒ තීන්දුව දැන් රජයක් හැටියට ගෙවීම අපේ යුතුකමක් හැටියට තියෙනවා. ඒ යුතුකමක් හැටියට ඒව කරගෙන යනවා. ඒ වගේම ලෝක කුසලානයක් ලංකාවේ තියන්න නම් ඒ කියන්නේ ජොයින් වර්ල්ඩ් කප් එකක් නැතුව තනි සත්කාර කරට හැටියට ලංකාව කරන්න නම් ක්‍රීඩාංගන පහක් අවම වශයෙන් ලංකාව තුළ තියෙන්න ඕනේ. බට ඇට් වට් කොස් කියන එකයි ප්‍රශ්නේ. කීයක් වේදම් කරලාද මේ ක්‍රීඩාංගන හදන්නේ කියලා. අපිට ඇත්තටම SSC ක්‍රීඩාංගනේ තිබ්බා, ඕවල් එක සවරණුත්තු ක්‍රීඩාංගනේ තිබ්බා. ඒ වගේ ඒවා ඊටලා ලොකු අඩු මුදලකට ඊටලා ලොකුවට සංවර්ධනය කරන්න තිබුණ එක මගේ පෞද්ගලික මතය. නමුත් ඒ කාලේ ගත්ත තීන්දුව අනුව කරපු ක්‍රීඩාංගන මේවා කෙසේ වෙතත් මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩිපොසිට් එකක් තියෙනවා මිලියන 29ක ඩොලර්. ඉතින් මම හිතනවා ඒකේ ඔවුන් ඇත්ත වශයෙන්ම කළමනාකාරීත්වය සහ ඔවුන්ගේ FD එකෙන්ම එන ආදායමත් එක්ක ක්‍රිකට් ආයතනය විසින් මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන තියෙනවා. නමුත් කෙසේ වෙතත් අපි මේ ළඟදි දවසක තවත් ක්‍රීඩාංගනයක් ලංකාවට අවශ්‍යතාවයක් තියෙන නිසා අපි හෝමාගම මහින්ද රාජපක්ෂ අර දියගම ක්‍රීඩාංගනේ එතන ක්‍රිකට් ක්‍රීඩාංගනේ රෙවෙන් කළා තිනවා. ඒකේ වැඩ කටයුතු පටන් ගත්තම ලංකාවට ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් පහක් ලැබීම තුල ලංකාව තුල වර්ල්ඩ් කප් එකක් තිබීම හරහා විශාල ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි අලුත් වැඩපිළිවෙල වලට යන්නට ඕනේ. ඒ වගේම ඉතින් තියෙන ක්‍රීඩාංගන ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම පිට ටෝර්නමන්ට්ස් ගොඩක් මම හිතනවා කාන්තා ලෝක කුසලානයක් ලංකාවට එනවා. ඉතින් ඒ වගේ තරඟයේ හෝස් කිරීමේදී ICC එක විශාල මුදලක් ලංකාවට ලබා දෙනවා. ඉතින් ඒක හරහා අපිට යම් කිසි වට්ටමක නැවතවතාවක් රිකවරියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
දෙවන ප්‍රශ්නය
අපේ වීර සුමන මන්තුමා.
කතානායකතුමනි ලලිතෙල්ලාවල මන්තුමා කතා කරපු ප්‍රශ්නය සහ හරු වර්තමාන ක්‍රීඩා මැතිතුමා දීපු උත්තරය මං හිතන්නේ ඒ කාරණාවල තවත් පරස්පරයක් මතුවෙමින් තියෙනවා. දැන් මේ තියෙන ක්‍රීඩා පිටක නඩත්තු කරගන්න සහ ණය ගවා ගන්න බෑ කියන එක තමයි ඔබතුමාගේ පැත්තෙන් සහ අපේ පැත්තෙන් කියවෙන දේ. දැන් ඒ අවස්සේ ගම්පහ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා, ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් හදනවා කියන එක මාධ්‍යවලින් අපි දැක්කා. ඔබතුමාම කියනවා හෝමාගමත් හදනවා. දැන් ගම්පහ ඔබතුමා වත්තලෙන් චන්දිල්ලන් හදන නිසා දන්නේ නැහැ. ගම්පහත් තව ක්‍රීඩා පිටියක් හදනවා කියලා මාධ්‍යවලින් දැක්කා. එතකොට අපිට මේ ඒක ක්‍රිකට් බෝ ICC එකෙන් හරිය ෆුට්බෝල් ෆෙඩරේෂන් මේ වෝල් ෆෙඩරේෂන් එකෙන් මේ සල්ලි හම්බෙලා හදන එක හරිය නහු නඩත්තුව සහ අනිත් කටයුතු අනාගතයේදී අපිට මේ වගේම බාර දෙන්න වෙනවා. ඒකනත් ඔබතුමා තාක්ෂණිකව හිතන්න කියන කාරණාව හිතන මම හදන්න එපා කියන නෙමෙයි. මමත් පළාත් ක්‍රීඩා මැතිවරයෙක් විදිහට මේ ක්‍රීඩා පිටිය චරිත පාසල සංවර්ධනයට සම්බන්ධ කැමති කෙනෙක් විදිහට ඒකනත් තවත් තාක්ෂණික විදිහට සහ විද්‍යාත්මක විදිහට හිතන්න අපිට නැවතත් හිතන්න වෙයි. අර හරියින් හදපු අර ගම්පහ ග්‍රවුන්ඩ් එකත් අපරාධයක් කියන එක කියන්නේ නැහැ. අර Google බැලුන් එක වගේ මගේ ප්‍රශ්නේ වෙන්නේ කරු හැමතිස්සෙම මේ කාරණාව නෙවෙයි. දැන් මෙහෙම ක්‍රීඩා පිටි සංවර්ධනය සම්බන්ධව පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ සංගණනාවක් පහුගිය කාලයේ පහුගිය හැමරජයක්ම මැදිහත් වෙලා හැදුනා. ඒක මෙතන හිටිය මහින්දානන්ද අලුත්ගම ගැමතුම අතන ඉන්නවා, දයසිරි ඇමතුමා ඉන්නවා, නමින්දසනා ගැමතුමා හිටියා. ඒ හැම ඇමතුවරයෙක්ම මේක ඉස්සරහට ගියා. දැන් මේක සංකල්පයක් විදිහට ඉතාමත් හොඳයි. පළාතර ක්‍රීඩා පිටියක් දිස්ත්‍රික්කට ක්‍රීඩා පිටියක්. හැබැයි මේක හදනකොට මේ ක්‍රීඩා පිටි නඩත්තු කරු ඇමතුමනේ ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා කොටවිල ක්‍රීඩා සංකීර්ණ මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා මාත්‍යංශයේ තීන්දුව ගත්තේ මේක පරිපාලනයේ අදාළ පළාත් පාලන ආයතනයට දෙන්න. දැන් කොටවිල ක්‍රීඩාංගණය පළාත් පාලන ආයතනයේ ප්‍රාදේශ සභාව, වැලිගම ප්‍රාදේශ සභාව. ඉතින් මේක ආණ්ඩුවටවත් කරන්න බැරි දෙයක්. මේක තාර්කික නැහැ. අපි මේ වෙලාවේ ඉල්ලුවා කොටවිල හෝ දඩල්ල ක්‍රීඩාංගණය දකුණු පළාත් සභාවට දෙන්න කියලා. නමුත් දකුණු පළාත් සභාවට දුන්නේ නැහැ. දැන් වෙලා තියෙන ගරු ඇමතුමනි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන කාරණාව දැන් මේ ක්‍රීඩා පිටි හරි ගැස්සුවට පස්සේ දැන් කොටවිල ක්‍රීඩාංගණය දැන් සියලු මිල තීන්දුව කරන්නේ කොළඹ DG එහෙම නැත්නම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව. දැන් ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකේ බැඩ්මින්ටන් කෝට් හතරක් තියෙනවා ඔබතුමාත් ක්‍රීඩකෙක්. දැන් ඊයේ පෙරේදා මේක මිල වැඩි කිරීම තීන්දුව කරලා එක කෝට් එකක් වෙනවා රුපියල් 800ක්. එක කෝට්ටයක් වෙනුවෙන් මේ ග්‍රවුන්ඩ් එක දෙන්නේ නැහැ. කෝට් හතරම ගන්න ඕන. ප්‍රයයකට 3200ක් ගෙවන්න ඕන. ළමයි දෙන්නෙක් සෙල්ලම් කරා වුණා ප්‍රයක්, ප්‍රැක්ටිස් කරා වුණා 3200ක් ගෙවන්න ඕන. මේක සහගහන මුදලක් බවට පත් වෙලා තියෙනවා අහිංසක පාසල් සිසුන්ට. අද දකුණු පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ඉතාමත් වේගෙන් දියුණු වෙනවා. රමේෂ් වදන මැතිතුමනි දැන් එදා ගාල්ලට සීමා වෙච්ච බැඩ්මින්ටන් ක්‍රීඩාව, අම්බලංගරට සීමා වෙච්ච බැඩ්මින්ටන් ක්‍රීඩාව ද මාතරත් ඉතාමත් වේගෙන් දියුණු වෙනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලුව අඩුම ගානේ දැන් ඒකේ ඇකඩමි හරි අරව මේවා හරි පෞද්ගලික ප්‍රැක්ටිස් නෙමෙයි. පාසල් දරුවන්ට පාසල විසින් බුකින් කරනකොට පාසල් විසින් වෙන් කර ගන්නකොට මේකට සහන මිලක් දෙන්න කියලා ඔබතුමා පිළි අරගෙන අමාත්‍යාංශ නියෝගයක් නිකුත් කරා. දැන් මාස කිහිපයකට කලින් තවමත් ඒ නියෝගය ක්‍රියාත්මක වෙලා නැහැ. දැනටත් ප්‍රයයකට රුපියල් 3200ක් ගෙවන්න ඕන. එකලම මේ දෙන්නෙක් ප්‍රැක්ටිස් කරන්න උනත් ඒක නිසා අඩුම ගානේ පාසල විසින් බුක් කරන සිමින් පූල් එක සහ එහෙම නැත්නම් ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකේ ඒ මුදල් අඩු කිරීම කවදාද සිදු කරන්න කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි.
මේ ප්‍රශ්නේ උත්තර දීලා ඉන්නවද? මේකත් ගන්නවා. හා කියන්න.
මේ මේකටම තව කාරණයක්. මොකද මෙතන මහින්දානන්ද අලුත්ගමත්වත් ඉන්නවා, මමත් ඉන්නවා. අපි මේ දිස්ත්‍රික් පළාත් ක්‍රීඩාංගණ හැදුවේ කරු කතානායකතුමනි, ඒ පළාත්වල තියෙන ළමයින්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා ගන්න. අත වශයෙන් මෙතුමා කියන කාරණේ ඇත්ත. මම එදා අපි මමත් අපේ හරින් ප්‍රාන්ත මෙතුමත් අපි දවල් භෝජනය ගන්න වෙලාවත් අපි දින කතා කරා. මොකද හේතුව කරු කතානායකතුමනි, මේ දිස්ත්‍රික් ක්‍රීඩාංගණ පළාත් ක්‍රීඩාංගණ පළාත් සභාවට පාලනය කරන්නවත් බෑ, ප්‍රාදේශ සභාව හෝ නගර සභාවට පාලනය කරන්නවත් බෑ. මේවා වෙනම මම එතුමාට යෝජනා කරා. මේ එමෙතුම මම කිව්වේ දැන් ඔබතුමා දන්න දඹුල්ලේ ක්‍රීඩාංගණය එතන ඒවා හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම අපේ එමෙතුමාගෙන් ඉල්ලුවා සුගද්දාස් ස්ටේඩියම් එකේ යටතකරු කතානායකතුමා මේ සියලුම ස්ටේඩියම්ස් එක එකට අරගෙන ඒකේ වෙනම පාලක මණ්ඩලයක් හදලා ඒක හරහා ලංකාවේ තියෙන සියලුම ක්‍රීඩාංගණ, ඒ කියන්නේ මේ පළාත් සභා දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ටික පාලනය කරන්න. මොකද ප්‍රාදේශ සභාවලට හෝ නගර සභාවලට පළාත් සභාවලට මේවා දෙන්න එපා. මේක තේරෙන්නේ නැහැ කරු කතානායකතුමා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා වහාම මේකට අවශ්‍ය කරන වැඩ පිළ ගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන්නා. ඊට අමතරව මේ අර කිව්වාගේ පාසල් ළමයින්ට යම් කිසි විදිහකට එතකොට ඔබතුමාට ඒක ගත්තොත් තමයි ඔක දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වෙන්නේ කරු කතානායකතුමා නැත්තම් වෙන්නේ මොකද ආදායම් හොයන්න කරු කතානායකතුමා මේවා තමන්ට හිතුව ගන්න දෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා ඒ ගැන හිතුවොත් හොඳයි කියලා මම යෝජනා කළා.
ජයසේකර ඔබතුමාගේ උත්තරෙන්ම අනිත් උත්තරේ ආවා. මොකද අපි දෙන්නම එදා කතා කරද්දී අපි කතා වුණේ සුගද්දාස මීගිය ළඟදී මම මාස දෙකකට ඉස්සෙල්ලා අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස් EOI එක කැඳෙව්වා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගන්න. මොකද කිලිනොච්චි එහෙම තියෙන ක්‍රීඩාංගනේ ප්‍රාදේශීය ලේකම් යටතේදී ඒක කිසිම විදිහකින් පරිපාලනය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එක්ස්පර්ටිස් එකක් නැහැ. පිටණියට මිලියන 400ක් විතර වේදම් කරලා ඉන්ඩෝ ස්ටේඩියම් හදලා පූල් හදලා ගෙම්බෝ විතරයි පූල් එකේ ඉන්නේ. ඒ වගේ ඉතාමත්ම අපරාධ නාස්තියක් මේ ස්ටේඩියම් හරහා විශාල වශයෙන් වෙලා තියෙනවා. ඒ වගේම අර තාක්ෂණික දැනුම නැතිකම. හැබැයි අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ 3200ක් අය කිරීම ඒගොල්ලන් ඒ අය කිරීම කරන්නේ මේන්ටෙනන්ස් කොස්ට් එකට යන වියදමත් එක්ක. ඔවල තියෙන ඔක්කොම අර වුඩන් ෆ්ලෝස් ඒවා කැඩෙද්දී හැබැයි ඉතින් ඒකට ක්‍රීඩා අමාත්‍යාංශය වෙනම අරමුදලකින් හරි ඒ දරුව වෙනුවෙන් ඒක කව කරන්න ඕනේ. ඒ නිසා එහෙම සාම හරි ටෙක්නිකල් වැඩපිළිවෙලක් හැදිලා නැහැ. නමුත් අපි EOI කැඳෙව්වා පෞද්ගලිකාංශයේ ආයතන කීපයක්. නමුත් පාසල් දරුවන්ට එහෙම දුන්නත් පාසල් දරුවන්ට නොමිලේ ඒ කාල අපි ටයිම් ෆ්‍රේම් එකක් වෙන් කරලා ඔවුන්ට ඒක පාවිච්චි කිරීමට අවසර ලබා දෙන්න. හැබැයි මම දයසි දේශකතුමාට එතදා කතා කරද්දී කිව්වා අපි කැබිනට් පත්‍රිකාවක් හදලා තිනවා. මමත් හිතන්නේ සුගතදාස ක්‍රීඩාංගනේ සුගතදාස නෙට්වර්ක් එකේ යටතේ මේ ස්ටේඩියම් ටික අරගෙන අතොසෙම මේ ස්ටේඩියම් වල සෝලා විතරක් ගැහුවොත් ස්ටේඩියම් වල වාහනවල සෝලා ටික විතරක් ගැහුවොත් එම විශාල මුදලක් ඉතුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක ගැනත් පොඩි ටෙක්නිකල් වார்த்தාවක් අරගෙන තියෙනවා. ඒ වගේ කොහොමද මේක ප්‍රොෆිට් කරන්නේ කියන එක මේ 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 ක්‍රීඩාංගන මොකද ගොඩක් වෙලාවට ගමේ තියෙන ක්‍රීඩාංගනෙට සෙල්ලම් කරන මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තොත් එම ගුටි කන වැඩක් ඒක. ඒ මොකද පිටරේනට දුවන්නවත් දෙන්නේ නැහැ කියන ලොකු ප්‍රශ්නයක් සමාජික ප්‍රශ්නයක් සමේ සමාජීය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් දීර්ඝ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මම හිතනවා මට තව සති දෙකකින් විතර මේක සම්පූර්ණ වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මමත් හිතන්නේ හොඳම දේ තමයි සුගතදාස ක්‍රීඩාංගනේ සංකීර්ණ යටතේට අරගෙන මේවා ඉතාමත් හොඳින් පරිපාලනය කරන්න ඇත්තසම ඔබතුමාලා දන්නවනම් කෙත්තාරම ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ තියෙන්නේ සුගතදාස යටතේ. හැබැයි අවුරුද්දටම හම්බ වෙන්නේ මම ලක්ෂ දෙකක් දුරදී පොඩි සොච්චම් මුදලා. ඒ නිසා අපි ඇත්තසම කැබිනට් එකට පත්‍රිකාවක් දානවා කෙත්තාර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකටම තියාගෙන අඩුම ගානේ බිලියන 1.5ක්වත් අපි තක්සේරුවක් කරගෙන යනවා. ඒක අරගෙන සුගතදාස ක්‍රීඩාංගනය නැවතවසාවක් නවීකරණය කරලා අනිත් ක්‍රීඩාංගනෙටත් හරි සිස්ටම් එකක් දාලා පරිපාලනයක් හදලා ඒ පරිපාලනය යටතේ මේක ගෙන්න ගන්න තමයි බලන්නේ. මොකද කෙත්තාරම් ක්‍රීඩාංගනේ සුගතදාසට අරගන්න බෑ කවදාවත් ආයෙත් පාරක්. ඒක සම්පූර්ණ ශ්‍රී ලංකා ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක ඔක්කොම තියෙන ඒක ඇතුලේ. ඒ නිසා අපි එවැනි වැඩපිළිවෙලකට යොමු වෙමින් පවතිනවා.
මම කාලෙදී
ටික ලබා දෙන්න.
9 වෙනි ප්‍රශ්නේ වේලුකුමා මන්ත්‍රීතුමා. ඔව් මන්ත්‍රීතුමා. චමල් රාජපක්ෂ
පරායවල් ගුවන්තොටුපළ හදනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කඩේ ගියපු අය තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයට මේවා උරුම නැද්ද? ඊළඟට ක්‍රීඩාංගණය මේ හැමතරම හැම දිස්ත්‍රික්කයම හදන්න කියලා අපේ එදා හිටපු කැබිනට් මණ්ඩලයේ තීරණය ගත්තා. මට මතකයි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ එදා හිටපු ක්‍රීඩාමත්තුමා මේ ලක්ෂ්මණ කිරියල්ල වැත්තුමාට එතුමා හම්බන්තොටට පාපද්දු ක්‍රීඩාංගණයක් දුන්නා ජාත්‍යන්තර. ඔබතුමා මුදල් වෙන් කළා දුන්නා. ආවනේ උත්සවයට. ඉතින් මේවා මේ අපේ විපක්ෂ නායකතුමත් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අවුරුදු 25ක් විතර හිටියා. ඉතින් මේ ලැබිච්ච සම්පත් දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හදන එක නෙමෙයි. මට මතකයි ගුවන්තොටුපළවල් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හදන්න හැම ආණ්ඩුවක්ම තැන්කීපයක් යෝජනා කරා. හිඟුරක්ගඩ යෝජනා කරා, අඹුණුගොඩ පැලැස්ස යෝජනා කරා, උත්තලම යෝජනා කරා, අවසානයේ මතුගමත් යෝජනා කරා. ඉතින් මේවා කොහේ හරි එකතැනක හැදුනා. අඹුණුගොඩ පැලැස්සයි අම්මන්තර. ඒ වගේම දැන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමා ගුවන්තොටුපළක් හදන්න කුඩාවෙ ගිහිල්ලා මුල්ගල් තිව්වා. ඉතින් මේවා ප්‍රශ්නේ තියෙන හදපු එක නෙමෙයි. මේවා හරියට කලබලාකරණයක් කරලා මේ හැදුවට පස්සේ ව්‍යාපාර ගෙනන්න ඕන. ව්‍යාපාර ගෙනා නම් මේ ප්‍රශ්න නැහැ. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාය හැම සතියේම සංචාරක නැවක් එනවා. 3-4000ක් සංචාරක එනවා. අපි සංචාරක ශේෂ්ත්‍රයත් බලන්න ඕන. දැන් ඒවා හරියට ප්‍රයෝජනය ගන්නවනම් 16 මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්ඩුවෙන් පස්සේ මේ ඔක්කොම විනාශ වුණා. ඉතින් ඒක ගැන කතා කරන්නේ නැහැ. මම හිතන්නේ මේව නැවත වරක් මේ ව්‍යාපාර ගෙනල්ලා මේ සංවර්ධනය කරොත් රටට ඩොලර් වෙන එක අමාරුවක් නේද?
බොහොම සුදියමතු. 9 වෙනි ප්‍රශ්නේ වේලුකුමා මන්ත්‍රීතුමා. ඇබ්සන්ට්. 10 වෙනි ප්‍රශ්නේ තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමාගේ ප්‍රශ්නය කවුරු හරි අහන්න.
අහන්න.
කවුරු හරි අහන්න.
අහනවා කරු කතානායකතුමනි.
රාජිකා වික්‍රමසිංහ මැතිනිය දෙවැනි ප්‍රශ්නය කවුරුහරි අහන්න කම්කරුමුතුමාගෙන්. කම්කරුමුතුමා උත්තරේ සභාගත කරනවද? කම්කරුමුතුමා උත්තරේ සභාගත කරනවද? තුන්වැනි ප්‍රශ්නය මිලාන් ජයතිලක මැතිතුමා මුදල් මැතිතුමා ප්‍රශ්නය හරි සභාගත කරනවා. සුමිත් හතරවෙනි ප්‍රශ්නේ සුමිත් උඩුගුඹුර මැතිතුමාගේ ප්‍රශ්නය ජනමාධ්‍ය මැතිතුමා උත්තර දෙනවද? නැත්තම් සභාගත
කරනවා.
සභාගත
කරනවා.
පස්වෙනි ප්‍රශ්නේ වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රශ්නය මුදල් මැතිතුමා ශානික්‍යන් රාජපුත්‍රන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
සෞඛ්‍යමත්තුමාගේ
සභාගත නමවෙනි ප්‍රශ්නය වේලුකුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය කල්ගන්න. දහවෙනි ප්‍රශ්නේ තුෂාර ඉන්ද්‍රනිල් ඇමතිතුමාගේ ප්‍රශ්නේ විදුරුවල ඇමතිතුමා සභාගත කරනවද? සභාගත කරනවා. බොහොම
ස්තුතියි.
27-22 යටතේ ප්‍රශ්නය. ඔව් ජයසේකර මැතිතුමා මොකද්ද?
මුනි වැදගත් ප්‍රශ්නයක් මම පොඩ්ඩක් මතු කරන්න හදන්නේ. විශේෂයෙන්ම අපේ ගරු අගමැතිතුමා ඉන්න නිසා, ගරු අගමැතිතුමනි, පළාත් පාලන ඇමතිතුමා විදියට අපට මේ ගරු අගමැතිතුමා දැන් මේ ජනාධිපති ලේකම්තුමා විසින් යවලා තිබෙනවා 2024-4-29 දින ඇති චක්‍රලේඛනයක් සියලුම පළාත් පාලන බලපදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න කියලා. එතන පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට. එතන පැහැදිලිව මේ ක්‍රියාදාමය කලින් ක්‍රියාත්මක කරමින් තිබුණේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින්. නමුත් දැන් මේක මේ උරුමේ වැඩසටහන, ඉඩම් හිමිකාරිත්ව වැඩසටහන, නාගරික නිවාස හිමිකාරිත්ව වැඩසටහන, කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන, සහල් බෙදා දීමේ වැඩසටහන, ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණය කරන්න පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රජා උපදේශක කමිටු හදන්න කියලා. මේවා ක්‍රියාත්මක කරලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඒවා කරගන්න. හැබැයි පළාත් පාලන ඡන්ද විමසීම දැන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ආණ්ඩු ව්‍යවස්ථාව 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි. ඒ වගේම විශේෂයෙන් ඒකේ දාලා තියෙනවා කිසිදු දේශපාලන පක්ෂයක් කණ්ඩායමක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය නොවනසේ කටයුතු කළ යුතු බවට, ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළ යොදා නොගත යුතු බවටත් මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ආණ්ඩු ව්‍යවස්ථාව 104(4)(a)(9) අනුව්‍යවස්ථානුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කළා. 2023-1-4 දින ඇති 223-13-32 දරන ගැසට් පත්‍රය නිකුත් කළා තියෙනවා මැතිවර කොමිෂන් සභාව. දැන් මේක නිකුත් කළා තියෙද්දි තමයි දැන් මේ වහලා දාලා තියෙන පළාත් පාලන ආයතන ටික නැවත හිමීට දොර අරින්න හදන්නේ මේ ක්‍රියාදාමයේ හරහා. එතකොට පැහැදිලිව මේකෙන් මේ ඡන්ද ඉල්ලන අපේක්ෂකව තමයි මේ හිටවු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුවෝ ඒ අය. හැබැයි මේක තුල සිද්ධ වෙන්නේ නැවත මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව තියෙන නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් පැහැදිලිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනතේ 262 අධිකාරය 82(a)(8) සංග්‍රහකිරීම, 82(a)(8) අයුතු බලපෑම, 82(a)(8) අල්ලස් ලබා දීම යන වරදවල් වලට පැහැදිලිව මේ කාරණේ හේතුභූත වෙනවා. එනිසා මම විශේෂයෙන් අපේ අගමැතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්න. තියලා මේක ඉවර කරන්න. නැත්නම් ඔබතුමාලා මේ බැරි වුණ දොර අරගන්න විදියක් හදාගෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ආපහු නැවත මේක ක්‍රියාත්මක කරන්න දෙනවා නම් ඒක ඇත්තටම පැහැදිලිව පළාත් පාලන ආයතන මේ ඡන්ද විමසීම ක්‍රියාමාර්ග තුල වැරදි වැඩක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලනවා අපේ ගරු අගමැතිතුමාගෙන් මේ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමාලා ආසන මේවා කරපු සම්බන්ධීකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේක කරලා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්. මොකද හේතුව විපක්ෂ අපේක්ෂකයන්ට ඔබතුමාලා එන්න කියන්නේ නැහැ මේවට. ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය විතරක් ගෙන්නලා මේ කරා මේ දේ ක්‍රියාත්මක කිරීම තුළ විශාල අසාධාරණයක් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට සිද්ධ වෙනවා. මේක විමද්දකට අරමුදල් තමුන්නාස දුන්නෙත් නෑ. එක දෙවෙනි එක මේකත් මේක හරහා පැහැදිලිව දේශපාලන ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ නවත්තන්න කටයුතු කරන්න කියලා කියනවා. මොකද හේතුව මේක ගරු කතානායකතුමනි දැන් ජනාධිපතිවරණයේ කැඳවීමේ ක්‍රියාදාමයක් දැන් පටන් අරන් තියෙනවා. එතකොට හරියටම ගත්තොත් ඒගොල්ලෝ කියලා දෙනවා සැප්තැම්බර් 16 ඉඳලා ඔක්තෝබර් 16 වෙනකල් මේ ඒ අතර මේක තියෙනවා කියලා. එතකොට ඒ එතන ඉඳලා මාස දෙකක් මේ පැත්තට ගත්තොත් පැහැදිලිව ජූනි ජූලි වෙනකොට අනිවාර්යෙන් මේ ක්‍රියාදාම එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද තව මැතිවරණයක් ඇඳවල තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයක් ඇඳවල ඒක හෝල් කරලා තියාගෙන ඉන්නව නැත්තම් පවත්වන්නු තියන් ඉන්නෝ. ජනාධිපතිවරණයේ කැඳවන්න දැන් දින නියම කරලා තියෙනවා. ඒකත් එක ගත්තා මේ සියල්ලම මැතිවරණ සමයක්. ඒ නිසා සම්වර්ධන වැඩ කරලාට කමක් නැහැ. හැබැයි අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන වැඩේට මේක දායක කරගන්න එපයි කියන කාරණු කිල්ලීම තමයි අපි අගමැතිතුමා වගේ ඉල්ලන්නේ. කරුණාකරලා ඔබතුමාගෙන් අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕම් බලන්න ඉන්න එපා. මොනවා හරි කියන්න ඕක. නැත්තම් මේ හැමදාම අහගෙන ඉන්නවා මුකුත් කියන්නේ
නැහැ. අගමැතිතුමා.
සවන් දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. මොකද අපිත් බලන් ඉන්නවා අපේ ප්‍රධාන ලංකාවේ දේශපාලන පෙරළි රාශියකට කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතය ගැන එක එක දවසට එක එක ඒවා කියනවා. ඔබතුමාත් කියනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ වෙන රටක දේශපාලන ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතභාවයකට පත් කරන්නේ කවුද කියන එක ගරු කතානායකතුමනි පළවෙනියෙන් සඳහන් කරන්න කැමති. බොහොම මිත්‍රත්වයෙන් මගේ මිත්‍රයාට අපි වෙනමත් එළියේදී කතා කරා. වෙනමත් එළියේදී කතා කරා ඔබතුමා අහන දේවල් ගැන. ගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳ පළවෙනිම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්න නැග්ගුවා 27/2 යටතේ. ඒ වගේම ගරු ඩලසලහ පෙරම මැතිතුමා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කමන ඇතුමා පිළිතුරු දුන්නා. ඔය චක්‍රලේඛනේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ කරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපති රාශියක් අවුරුදු දෙකක් විතර ඇනහිටපු දේ අපි පටන් ගන්න අයවැය ලේඛනේ අනුමත කරා. ඔබ සියලු දෙනා අයවැය ලේඛනේ අනුමත කරා. මොකද ජනතතුමා එක යෝජනා කරා දිස්ත්‍රික මට්ටමේ විමද්දගත අධිදේ ගැන. ඉතින් අපි දැන් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිශාපති ප්‍රාලේ සෑම කාර්යාලයකටම දීලා අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරනවා. ඔබතුමාලාට ආරාධනය කළ තියෙනවා. ඔබතුමාලාගේ සමහර මන්ත්‍රීවරු පැමිණෙනවා. කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් අනුමත කරලා තියෙනවා. ඉතින් ඕන්නම් දැන පොඩ්ඩයි ඉන්න ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනුව අපි දීලා තියෙනවා. කාටද කියන්න ඕන්නම් සංවර්ධන කොමිටියට පැමිණි සංවර්ධන කොමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලල නැහැ. ඒ අනුව අපි විමද්දගත මුදල් පළාත් සභා මුදල් මහාණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තියෙනවා. ඔබතුමාලට ලැබිලා නැත්තම් විස්තරේ වන්න මං කියන්න ලබා දුන්න අයගේ නාම ලේඛන සහ ලබා දුන්න ව්‍යාපෘතිය ගමේ සිට ඉහළටම අපිට කියත හැකි. අපිට ඔබතුමාලා විපක්ෂයක් නැහැ. ඔබතුමාලා විපක්ෂයක් කියලා එකක් නැහැ. අද වෙලා තියෙන එකයි අපේ ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ ඔබතුමාලා කරන්නේ කියන්නේ මොකද්ද දන්නේ නැති තත්ත්වේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා කරු කතානායකතුමනි, ඕම ඉන්න මං උත්තර දීලා ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න. කොමියුනිස්ට් පක්ෂය ගන්න නැත්නම් කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න. ඒක ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ, පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ නිසා කරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව මේ කියවන ලද චක්‍රලේඛනයට පිළිතුරු අපේ ඇමතිවරු දුන්නා. මම යලිත් කියනවා මේ චක්‍රලේඛනේ කිසිම තැනක තරඟ කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. හෝ අපේ එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්තර්ගතයෙන් කළ යුතුයි. එහෙම අන්තර්ගත කළත් නැහැ. අපිට පළාත් සභාව විසිරලා තියෙන නිසා ඕන පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක්පත් කරတဲ့ හැටි. ඒක තියන්න බැරි හිරවිල්ල කරේ ඔබතුමා ළමයි ආණ්ඩු කාලේ. ඒ හිරවිල්ලෙන් ගොඩේන්න අපි සංශෝධන ඉදිරිපත් කරාම ඒකට විරුද්ධ වුණා. ඒ අනුව කාරක සභා යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරුව නැවතුණා. මම ඊටම ඕන කමෙන් කියනවා රට පුරා විශ්‍රාම ගියපු ඉංජිනේරවරු කාර්මික නිලධාරීන් විවිධ වෘත්තීන් ගම්වල මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහයෝගයක් ප්‍රාදේශීය සභාව හරහා මේ රටේ සංවර්ධන ව්‍යාපෘති හමාර කිරීමට ගන්න එපයි කියන්නේ? ඇයි එහෙම කියන්නේ? එහෙම ඒකාධිකාරයක් රටේ දේශපාලන මන්ත්‍රීවරුන්ට පමණක් හිමි නෑ. මේ රටේ සංවර්ධනයේ ඒකාධිකාරය බලපෙරළියකින් වෙනස් කරන්න කියලා අපු හඬ අපි අමතක කරන්න ඕනේ. ඒ නිසා ඒ අයට කැඳවලා ඒ කොමිටි මගෙන් උපදෙසක් දෙන්න ඕන නම් මන්ත්‍රීවරයෙක්ට උපදෙසක් දෙන්න පුළුවන් විදියට මේ කමිටු අපි ඇති කිරීමයි. මේ කියවන චක්‍රලේඛනයේ තියෙන ඒකයි.
ලක්ෂණ කියලා මැතුමා ඉස්සල්ලිල්ලේ
මම ඉස්සල්ලාම කියන්න ඕන විපක්ෂ නායකතුමා මේ ප්‍රාදේශීය උපදේශක කමිටු සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැහැ. අපේ අගමැතුමා ෂයන් ඩෝන්ට් ඩිස්ටර්බ් දී කස්ටමර් ඔෆ් ද ප්‍රයිම් මිනිස්ටර් යු ආර් ඩිස්ටර්බින්ග් යු කැන් ටෝක් ලර්න් යුවර් මැනර්ස්.
හරි හරි ඔබතුම කියන දේ
කියන්නේ ඒ කාලේ ගෑගමුවා ගෝටා කියලා රණි රණි කියලා ගෑගා
නෑ ඉක්මනට ඔය කියන දේ එතන තියෙන රීති ප්‍රශ්නයක් ගෝටා කියන එක.
අඩේ බඩ පොඩ්ඩක් මම අගමැතිතුමාගේ ප්‍රශ්නය ඇහුවේ පළවෙනි එක විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා නෑ. දෙවෙනි එක ඔබතුමා පොරොන්දුවක් දෙනවද මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් කරන්නේ නැහැ කියලා? පොඩකෙදි බ්‍රේක්මන්
කතුමනේ මම මේ දැන් කිව්වා මේ කිරිය ප්‍රශ්නෙ තමයි
උත්තර දෙන්න දෙන්නේ.
ප්‍රශ්නෙට උත්තරයක් ඕනනම් කියවිවසින් ඉන්න.
අගමැතිතුමාට උත්තර
ගන්න. නිකන් කියවන්නම් වාලා කියවන්න එපා. වගකීමකින් සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන එදා රාත්‍රියේ කතානායකතුමාට කියලා පාර්ලිමේන්තුව පැය දෙකක් කල් දාලා සම්මත කරපු පළාත් සභා පනත නිසායි අද පළාත් සභා ඡන්දේ තියන්න බැරි වෙලා තියෙන්නේ. එයාට මතකනේ පළාත් සභාවේ ඉන්නවා උගත් අය. වගකීම් දරන අය. ඒගොල්ලන්ට පත්වින් දෙන්න බයි කියලාද කියන්නේ? ඉතාලම බොළඳයි. ඒ අය ළඟටම යනවා රැට. උසාවිය යන්න ඕනේ වුණා. මේ වගේ අය තමයි මේ දෙබිඩියාවෙන් කතා කරන්නේ. නමුත් ඔබතුමාලා දන්නවා අපි චක්‍රලේඛනේ තරඟ කරන අපේක්ෂකෙක් පත් කරන්න කියලා අවසරයක් ඒ චක්‍රලේඛනේ අරගෙන නැහැ.
ඔව් කිරියල් එමෙතු ඉක්මන් කරන්න.
මං ආපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. මම ඇහුවා මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් කරනවා. ඒ උත්තරයක් දුන්නේ නැහැ.
දුන්නේ නැත්නම් ආයෙ ඉල්ල ගන්න වෙන වෙලාවට. හරි බොහොම ස්තුතියි. ඔව් මොකද්ද ජයසිද්ද ශේකර මන්ත්‍රීතුමා?
ප්‍රධානායක තුමනි මෙවැනි අපේ ගරු අග
ලක්ෂණ කිරේ
ගරු අගමැත්
අගමැතිතුමා
මේ කොමිටි වලට එනවද කියලායි ප්‍රශ්නේ දාන්න තිබුණේ. හිටපු අය ඉන්නවා ලංකාවේ දහස් ගණක් ඉන්නවා හිටපු අය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු. ඇයි ඒගොල්ලන්ගේ ප්‍රයෝජනය ගන්න බැරි? තරග කරන අය කියලා ප්‍රශ්නේ අහනවා නම් හොඳයි. තේරුම් ගන්න මං කියන්නේ නීතිය.
දයසිරි ජයසිකර මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි මම සුදිවන්ත වෙනවා අගමැතිතුමාගේ පිළිතුර සම්බන්ධව. හැබැයි එහෙනම් අපි අහන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවගේ ඔළුවේ අමාරුවක්ද මේ වගේ ලියුම් අරින්නේ කියලා. මොකද හේතුව ඔබතුමාලා ගිහිල්ලා හම්බෙලා හරි කතා කරලා කියන්න. දෙවෙනි කාරණේ තමයි ඔබතුමා දැන් මේ පළාත් සභා මැතිවරණේ කල් දාන්න කටයුතු කරයි කියලා කිව්වා. එදා කල් දාන්න කටයුතු කරපු ඔතන හිටපු සභානායකතුමාට මේ පැත්තේ ඔය දකුණු පැත්තේ හිටියේ එදා ඔය ස්පුටේ හිටියේ එදා ඒක බාර හිටපු අගමැතිතුමා. දැන් ඔබතුමාගේ ජනාධිපතිතුමා
අද මහජන එක්සත් පෙරමුණට වෙච්ච දේකුත් නැහැ. මේකේ නායකතුමා කොයිද කියලා හොයාගන්නත් නැහැ. මම නම් හිටපු ලේකම් විදියට මෙහෙම ඉන්නවා. වෙනම කාරණයක්. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන කරු කතානායකතුමනි අපිට වැදගත් වෙන්නේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ඒ ශක්තිය දිය යුතුයි ඒක වෙනම කාරණයක්. හැබැයි පළාත් පාලන මැතිවරණයක් කැඳවලා තියෙන වෙලාවේ ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නේ මොකද හේතුව සාධාරණත්වකින් ක්‍රියා කරන්නේ නැත්නම් කරු කතානායකතුමනි විමධ්‍යගත අරමුදල් දෙන්නේ නැත්නම් මැදම මේ සියලුම මන්ත්‍රීවරුන්ට ඊළඟට පළාත් පාලන ආයතන වලත් ඒගොල්ලන්ගේ කට්ටිය විතරක් කැඳවලා මේක කරොත් ඒක අසාධාරණයි ඒක අපි කියන්නේ
ඔව් කවිරත් මැතිණිය මොකද්ද කියන්නේ
කරු කතානායකතුමනි මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. අපි දන්නවා පහුගිය කෝවිඩ් සමයේ පාසල් වසලා දාලා තිබ්බ නිසා විෂය නිර්දේශ ආවරණය කරගන්නට තියෙන ගැටලුව නිසා ඇතැම් විෂය කොටස් සමහර විෂයන්වල ඉවත් කරලා තියෙනවා. නමුත් අපි දැක්කා පහුගිය මේ පැවැත්වෙන මේ සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ එහෙම ඉවත් කරපු විෂය කොටස් වලින් ප්‍රශ්න හදලා තිබුණා දරුවන්ට. ඒක තුල දරුවන් ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා මේ වෙනකොට. ඒ ප්‍රශ්න අංක උනත් අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රශ්න තිබුණා ඒවට නිවැරදි පිළිතුරක් නැහැ. ඒ වගේම සමහර ප්‍රශ්න තිබුණා උත්තර කීපයක් තියෙන ඒවා. සමහර ප්‍රශ්න තිබුණා මේ නිවැරදි පිළිතුරක් නැහැ සමහර ඒවා උත්තරයක් නැහැ. ඔය වගේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව විශ්වාසනීයත්වයක් තියන්න බැරි ප්‍රශ්න පත්‍රයක් මේ සැරේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම හැදිලා තියෙනවා. මම අහන්න ඕනේ ඇමතිතුමාගෙන්. ඇමතිතුමා මේක තුල ළමයාට ලකුණු 12ක් අහිමි වෙනවා. මේ උගන්නපු නැති ප්‍රශ්න ඇතුළත් කිරීම සහ අර වගේ හේතු නිසා. ඒතකොට එහෙම නිසා ළමයා උසස් පෙළට තෝරා ගන්න විෂය ධාරාවත් ඒක තුල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තුල ඒ දරුවගේ අනාගතේම වෙනස් මාර්ගයකට යන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා ඒක විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇති වෙච්ච ගැටලුව. ඊළඟට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ අරගත්තත් සාමාන්‍ය ව්‍යුහයට එහා ගිහිල්ලා ඒකේ ව්‍යුහය වෙනස් කරලා තිබුණා. ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබුණා දරුවන්ට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද හරියට භාෂාව ඉගෙන ගත්තා නම් මොන විදිහෙන් ප්‍රශ්න පත්‍රයේ දුන්නත් උත්තර ලියන්න ඕනේ. හැබැයි ගැටලුවක් තියෙන්නේ අමතුමා අපේ ඇතැම් පළාත්වල පාසල්වලට පුහුණු ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ. දැන් ඇත්තටම ගත්තොත් මධ්‍යම පළාතට ගුරුවරු 5000ක් අඩුයි. ඇත්තටම කිව්වොත් 2100ක් අඩුයි. සංවර්ධන නිලධාරීන් 2900ක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් තාම තීන්දුවක් නැහැ නඩු තීන්දුව එනකම්. එහෙම ගත්තහම අපිට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරයෙක් නැතුව තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි. මායිම් නැත්නම් උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල හමුදාවෙන් ගිහිලා තමයි ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ. ඉතින් මෙන්න මෙහෙම ගැටලු තියෙද්දි මේ වගේ කඩයිම් විභාගයකදී දරුවන්ට මෙහෙම කරාම දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙනවා. අපි දන්නවා ඊට පස්සේ ගියපු ප්‍රශ්න පත්‍රවලට දරුවෝ මට කතා කරලා කිව්වා මැඩම් අපි පාඩම් කරන්නේ නැතුව යන්නේ ඊට පස්සේ. අපිට වැඩක් නැහැ අපිට විශ්වාසයක් නැහැ. ඊළඟ තිබ්බ දවසේ තිබ්බ තොරතුරු තාක්ෂණ විභාගයට
ඉක්මන්
කරන්න මම ඔබතුමාගෙන් අහනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න තීරණේ මොකක්ද කියලා. ඒ වගේම තව එකක් තියෙනවා විශේෂයෙන්ම දරුවෝ බෝවනවන රෝගවලට දැන් ගොදුරු වෙමින් ඉන්නවා කියන එකට වෛද්‍ය වාර්තා තියෙනවා. ඒකෙදී ක්‍රීඩා පුහුණු කියන්නේ ක්‍රීඩාව ඊටම වැදගත් වෙනවා. ඉතින් ඒ වුණත් අපි දන්නවා ක්‍රීඩා ගුරුවරු අපේ පාසල් වල නැහැ. ඒ වෙනුවෙන් ඒ වැඩ කටයුතු කරන්නේ ක්‍රීඩා පුහුණු කරුවන් විදිහට බඳවා ගත්ත අය. දැන් අවුරුදු 5කට වැඩි ඒගොල්ලෝ සේවයේ ඉන්නවා. නමුත් මේ වෙනකන් ඒගොල්ලන්ව ස්ථීර කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා නැහැ. මෙන්න මේ ගැටලු දෙක ගැන ඔබතුමා අපිට උත්තරයක් දෙන්න. මොකද ඒ ක්‍රීඩා පුහුණු කරුවන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ සියලු කඩයිම් විභාග ඒගොල්ලන්ගේ සියලු සුදුසුකම් සපුරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පත්වීම් කොන්දේසි 90. ඒ නිසා මට ඔබතුමා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න.
ගරු කථානායකතුමනි, විශේෂම විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් සහ බහුර ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතු වූ අවස්ථාවේ ඉඳලා ඊයේ වෙනකොට ඒ ප්‍රශ්න පත්‍රය සකස් කරපු පේපර් සෙටර්ස්ලා රැස් වෙලා ඒ පිළිබඳව අවසාන තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්තුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කළා. ඒ අනුව සාමාන්‍යයෙන් මෙන්නේ ඕනෙම ප්‍රශ්න ඕනෙම විභාගයකදී ප්‍රශ්න පත්‍රයක් දීලා අවසාන වුණහම පස්සේ සාම්පල් මාකිකක් කරන. ඒ සාම්පල් මාකිකෙන් පස්සේ ඒ අය ඒ සම්බන්ධයෙන් බර තැබීම පිළිබඳව වෙනස්කම් කරනවා. සාමාන්‍ය විදිහට මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා තිනවා. එනිසා ඒ දරුවන්ට අසාධාරණයක් නොවන හැටියට මාකින් ස්කීම් එක සකස් කිරීමේදී ඒ පැනල් එක විසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. දෙවැනි කාර්යය තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබතුමී කිව්ව කාරණය හරි. 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවගෙන තිබිච්ච විභාගයේ දැන් මට තමයි පුළුවන් වෙලා තින්නේ පත්තිම් ටික දෙන්න. දැන් මේ දවස්වල සමුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. ගුරුවරු 500ක් ඒ ඩිප්ලෝමාධාරින්ගෙන් ගන්නවා. එයින් 100ක් ජාතික පාසල් විතර 400ම දෙන්නේ ග්‍රාමීය මට්ටමේ තිබෙන පළාත් මට්ටමේ පාසල් වලට. ඉතින් මොකද එකක් තියෙන්නේ යම්කිසි ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති ළම දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය අඩු කරන්න බෑ. හැබැයි මේ කරුණු සැලකිල්ලට අරගෙන ඒ සාම්පල් මාකියකින් පස්සේ විභාග කොම්සාරිස්තුමා මට දැනුම් දුන්නා අද උදේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවයි කියලා. ඔබතුමිය අහපු දෙවෙනි අනිත් ප්‍රශ්නය මොකද? ක්‍රීඩා පුහුණුව. ගරු කථානායකතුමනි, ක්‍රීඩා ගුරුවරුන් බඳවගන්නේ ඒත් සාමාන්‍යයෙන් බඳවගත්තේ විද්‍යාපීඨ වලින්. දැන් බිඳුනේ බව ඌව විද්‍යාපීඨයේ තමයි ක්‍රීඩාවට වෙන් කළ තිබිච්ච පීඨය. ඒක පළවෙනි විද්‍යාපීඨ 8න් එකක්. හැබැයි දැන් පසු කාලිනව මේක වෙනස් කළා ක්‍රීඩාවට සම්බන්ධයි පුහුණු වෙන්නේ එතන 15යි. මම මේ ගිය අවුරුද්ද ගිහිලා බලනකොට ප්‍රාථමික අංශයට දීලා ඒක. මං කියන්නේ මේ එක එක කාලවලදී මේක වෙනස් කළා තියෙන හැටි. නමුත් එතුම් යහන ප්‍රශ්නය ක්‍රීඩා පුහුණු කරුවන් හැට 3000කට පමණ පත්වීම් ප්‍රමාණයක් දුන්නා. දැන් අවුරුදු කීපයකට පෙර ඒගොල්ලන්ට පත්වීම් දීලා තින්නේ අනධ්‍යයන කාර මණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. එතකොට ගුරු වෘත්තියට එන්න නම් එක්ක විද්‍යාපීඨ වලින් එන්න ඕනේ ඩිප්ලෝමාදාරින් හැටියට. නැත්තම් එහා සමාන ඩිප්ලෝමාවක් කරන් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් උපාධිධාරින් නම් ගුරු සේවා ව්‍යවස්ථානෝ බඳව ගන්න ඕනේ. ඉතින් මේ තුනටම මේ පිරිස ඈත් වෙන්නේ නැහැ. නමුත් එතුමිය අවධානයට යොමු කරපු කාරණය මම හිතන ඔක වැඩිම ප්‍රශ්න එන්නේ මේ අපේ අශෝක අබේසිංහ මහත්මයා නැගිටලා ඉන්නවා. ඔය 3000න් වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ රට පුරාම ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ ගත්ත මොකක් හරි තීන්දුවක් නිසා කොහොම වුණත් ඒ අය ගුරු වෘත්තියට ගුරු සේවා ව්‍යවස්ථානුව ඇතුළත් වීමට අවශ්‍ය සුසුකම් සපුරා තියෙනවද කියන කාරණය විමසලා මම ගුරු ආයතන සාකච්ඡාට උපදෙස් දෙන්නම්. ඒ අනුව ඉදිරි පියවර ගන්නයි
කියලා. හරි, බොහොම ස්තුතියි. ඔව්.
බර කතානායකතුමා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රමාද වෙලා හරි. බර කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත
මනේ
මට මයික් එක දීලා තියෙන්නේ මම හැම වෙලාවෙ දුන්නේ නැහැ
අතුරින් පස්සේ ශරීරත් නැතිනේට දෙන්න මයික් එක
ගරු කතා මේ ඇමතුමා මම ඔබතුමාට කියන්නේ ක්වොලිටි එක අඩු කරන්න කියලා නෙවෙයි දැන් 50 දැන් ඒ කියන්නේ ලකු වචන 50 රචනා ලියන්න කියලා තිබුණා ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ඒක වැඩි කරන්න ඕනි හැබැයි අර පහසුකම් ටිකත් සම්පූර්ණ කරලා දීලා ඉවර වෙලා එතකොට ඒක හැලෙනවා ක්‍රීඩා පුහුණු කරුවන්ගේ ගුරු වෘත්තියට අනුයුක්ත කර ගැනීම ගැන නෙවෙයි මම මේ වෙලාවේ ඔබතුමායින් කතා කරේ ඒගොල්ලන් වසර ගණනාවක් සේවය කරලා තියෙනවා අනධ්‍යයන කියන යටතේ නමුත් ඒ අයගේ පත්වීම ස්ථීර කරලා නැහැ තාම වෙනකන් මම අහන්නේ ඇයි අවුරුදු 5ක් ගිහිල්ලත් මේ අයගේ පත්වීම ස්ථීර නොකරන්න හේතුව මොකක්ද කියන එකයි මම ඔබතුමාගෙන් අහුවේ මොකද මේ ඊයේ පෙරේදා ගත්ත අර ශ්‍රම බලකායේ අයත් ස්ථීර කරලා තියෙනවනේ එතකොට අවුරුදු 5ක් තිස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇතුලේ අනධ්‍යයන වුණත් ඒගොල්ලන් කරන්නේ අධ්‍යයන වැඩ කොටසක් ඒ කොටස ලොකු කොටසක් කාර්යභාරයක් ඒ අය මේ පාසල් තුල කරනවා ඒ අය ස්ථීර නොකරන්නේ අය කියලා
කතා නැගතුමනේ ඒක නම් මම දැනුවත් වෙヒදී නෑ කීපසරයක් ඒගොල්ල මුණ ගැහුණා මම තේරුම් ගත්තේ ඒගොල්ලන්ව අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගන්නයි කියන කාරණේ කියන එක. හැබැයි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගන්න නම් බඳවා ගැනීමේ පරිපාටිය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. කොස් කෙසේ වෙතත් මම ඒගොල්ලන්ව දැන් ඔය ඉන්න ආකාරයෙන්ම තහවුරු ස්ථිර කිරීම සඳහා මම විමසලා ඔබතුමිට කරුණික
දෙන්න. හරි, දැන් අපි කාලය නාස්ති කරා ඔබතුමාගේ 27-2 ඇරදී ප්‍රශ්නේ ගන්න කරුව මෙතුමා. දැන් කාලය බෑ තවත් නාස්ති කරන්න අපිට. ඔබතුමා 22 ඇද ප්‍රශ්නේ ගන්න. 22. ඔව් මොකද්ද ඔබතුමා වෙන්ට බෝඩ් එක කියන්නේ වීරසමනී වීරසිංහ මන්තුමා.
ඔව්. කර කතා නැහැ කිතුමනේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානම වැදගත්ම පුද්ගලයා ඔබතුමා හැරුණ කොට කරු අගමැතිතුමා. අගමැතිතුමා සඳහන් කරන හැම දෙයක්ම ඉතාමත් වැදගත් සහ ආණ්ඩුවේ මතය තමයි අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ. ඔබතුමා පැහැදිලි උත්තරයක් දුන්නා දායිසර් ජයසිරි අගමැතිතුමාගේ ප්‍රශ්නෙට. නමුත් ඒක පටලැවුවා විපක්ෂයේ මන්ත්‍රීවරුණු විමතිගත මුදල් අරගෙන කියලා. ඒ වගේම පහුගිය කාලේ කියවුණා කරු අගමැතිතුමනේ විපක්ෂයේ මන්ත්‍රීවරු බාර් පර්මිට් අරගෙන කියලා. මේක විපක්ෂයේ සමස්ත කටහඬ ඔබතුමා අපේ වරප්‍රසාද දකින්න ඕන කෙනා. ඔබතුමා මේ වරප්‍රසාද දැකලා දෙන්න ඕන. ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ කරු අගමැතිතුමනේ විපක්ෂයේ මන්ත්‍රීවරු විමතිගත අරගෙන තියෙනවා නම් ඒ දේවල් අරගෙන තියෙනවා නම් කවුද කිඳ මන්ද කියන එක කියන්න. මොකද අපිට ගමට ගියයින් පස්සේ මේ කාරණා බරපතල ප්‍රශ්නයක්. මේක නිසා කරු කතානායකතුමනේ ඒක නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා අගමැතිතුමාගේ උත්තරය තුල ඒක දෙන්න. කරු අගමැතිතුමනේ මගේ හිතවත් අගමැතිතුමා බඩ කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්ති හොඳට මතකයි. ඔබතුමාට මහජන එක්සත් පෙරමුණ මොකද්ද කියලා අමතක වුණාට කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්ති එක බඩ හොඳට මතකයි අදත් මම ඒක
ඉන්නේ. විපක්ෂ නායකතුමා ප්‍රශ්න ඉදිරියට ගන්න. ප්‍රශ්නේ ඔබතුමා 27 දෙක කරන්නේ නැද්ද ගරු විපක්ෂ නායකතුමා? ඉතින් ඒක දීලා මේක කරන්න වෙලාවක් නැහෙනි. ඔබතුමා මෙහෙම කටයුතු කරනකොට කොහොමද කරන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නේ මට වැදගත් නැහැ මෙතෙන්දී. මට ඕනේ මෙතන විපක්ෂ. හරි. ඔබතුමා මේ ප්‍රශ්නේ කියන්නේ ගරු විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, එදමාර ප්‍රශ්නේ අහන්න ඉවිලා ඊට පස්සේ මම අහන්න.
ඉතින් මේ කාලය මට කොහෙන්ද ගන්නෙ? තමුන්නාසෙල මේ අද ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් අහලා මේ කාලේ නාස්ති කරන්නේ. විපක්ෂ නායකතුමා ඒක කරුණාකරලා ඔබතුමාගේ ප්‍රශ්නේ ගේන්න. මම සභාවේ වැඩ කරගෙන අතර කරලා යන ඔබතුමා ගන්න නැත්තම්.
හරි හරි හරි.
උතර කාටත් නැහැ.
හරි. නෑ මගේ ප්‍රශ්නේ පස්සේ ඔබතුමා අහන්න.
හරි. තමුන්නාසෙ මේ හිටපු ගාන හිප් නැගිටලා ඉවරලා ප්‍රශ්න අහන්න බෑනේ රීති ප්‍රශ්නයක් නැතුව. ඔව්. නෑ දෙන්නෙම නෑ. ඉඳගන්න විපක්ෂ නායකතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ කියන නැත්නම් සභාව නතර කළා මම යන.
ගරු කතානායක
ඔබතුමා ඉන්න
ගරු කතානායකතුමා
විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 දෙක යටතේ ප්‍රශ්නේ ගන්න.
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම පැහැදිලි කිරීමක් කරන්නට ඕන මේ අවස්ථාවේ. පෞගිය සතියක මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න නැගිටිනකොට මම ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමාට කිව්වා මේ අර මේ උපදේශන කමිටු ගැන මම ප්‍රශ්නයක් ඇහුවා. මං කියෝ වෙලාව මදි නිසා සභාගත කරන්නයි කියලා. හැබැයි මට ලැබිලා තිබෙනවා මේ තොරතුරක් මේ 2024/5/9 උත්තරය සභාගත කරනවායි කියලා තාම පිළිතුර ලැබිලා නැහැ. ඒතර නොලැබුණු පිළිතුරක් කොහොමද සභාගත වුනේ කියන එක ප්‍රශ්නයක්. මේක හොයලා බලන්න ඒ නැමැතිවරයා නැගිටලා කියන තියනවා සභාගත කරනවායි කියලා. මෙයාත් මම හෙව්වහම උත්තරේ නැහැ. ඒතර මොකද්ද සභාගත වුනේ කියලා මම අහන්න කැමතියි. අනික් කාරණා මම ඔබතුමාට කියන්න ඕනේ මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න. දැන් මේ උපදේශන කමිටු වැඩසටහන නිසා හැම පළාත් පාලන ආයතනයකටම ලක්ෂ 100ක් වෙන් කරනවා මිලියන 10ක් වෙන් කරනවා. පළාත් පාලන ආයතන 341ක් තියෙනවා. ඔබතුමාගේ වම් අත පැත්තේ වාඩි වෙලා ඉන්න උගත් අධ්‍යාපන ඇමතිතුමා බොහොම පැහැදිලිවම කිව්වා පළාත් පාලන ආයතනයකට වෙන් කරපු ලක්ෂ 100න් ස්මාර්ට් ක්ලාස්රූම්ස් 10ක් දෙන්න පුළුවන්. එතකොට පළාත් පාලන ආයතන බල ප්‍රදේශ 341 එක බල ප්‍රදේශක ස්මාර්ට් ක්ලාස්රූම්ස් 10ක් දෙන්න ඕන සල්ලි තමයි ඔබතුමන්ලා මේ උපදේශන කමිටු නිර්මාණය කරලා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට මේ මුදල් යොදවන්නේ. ඒක හරි වැරදි. ඉතින් මේක පිළිබඳව විරෝධය පාලා තියෙනවා මැතිවරණ කොමිසමයි. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති දැන් මම අහපු ප්‍රශ්නේ ඇත්තටම ගරු අගමැතිතුමා මම අහපු ප්‍රශ්නේ බොහොම තියෙනවා පැහැදිලිව. විශේෂයෙන්ම නාම යෝජනා පවා බාර දී ඇති අපේක්ෂකින් මෙම කමිටු වලට පත් නොවේද යයි සහතික කරන්නේද? මම ඒ ප්‍රශ්නේ ඇහුවා. හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා උත්තරය සභාගත කරනවායි කියලා. දැන් හොයලා බලනකොට උත්තරයක් නැහැ සභාගත කරලා. ඒතොර එතන ප්‍රශ්නයක් තියෙනවනේ ගරු කතානායකතුමා. ඒ නිසා මම මේ වෙලාවේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවයෙන්. මේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවලට වෙන් කරපු මිලියන 10 ගානේ අරමුදල් කරුණා කරලා ඒ පළාත් පාලන බල ප්‍රදේශයේ කම්පියුටර්ස් නැති පාසල් වලට කම්පියුටර්ස් ටික අරන් දෙන්න. ස්මාර්ට් බෝඩ්ස් නැති පාසල් වලට ස්මාර්ට් බෝඩ්ස් ටික අරන් දෙන්න. ප්‍රින්ටර්ස් නැති පාසල් වලට ප්‍රින්ටර්ස් ටික ලබා දෙන්න. ෆෝටෝකෝපි මැෂින්ස් නැති පාසල්වලට ෆෝටෝකෝපි මැෂින්ස් ටික ලබා දෙන්නේ. ඒකට යොදවන්නේ. මං ඉන්නේ ගරු අධ්‍යාපන ඇමතුමා ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ කාරණාවත් සමග ගරු කතානායකතුමනි
27 ගන්නද?
ගන්නයි 27 ගන්න ඉස්සෙල්ලා මේ මට සභානායකතුමා අවසරය දුන්නා පොඩි කරුණු කීපයක් මතු කරන්න. විශේෂයෙන් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මම හිතන්නේ දායසිරි ජයසේකර මන්ත්‍රීතුමත් වලේබොඩ මන්ත්‍රීතුමත් බොහොම උනන්දුවෙන් මේ ප්‍රශ්නය මටත් ඉස්සෙල්ලා මේ සභා ගර්භයේදී මතු කරා. විශේෂයෙන්ම විදේශීය රැකියා ලබා දෙනවයි කියන නාමයෙන් යම්කිසි ඒජන්තකරුවන් මේ රටේ ආරක්ෂක අංශයේ විශ්‍රාමලක් නිලධාරින්ට ඒ අයගෙන් එක්කෙනාගෙන් මං හිතන්නේ දසලක්ෂ ගණනින් සල්ලි අරගෙන ඒගොල්ලොන්ව යවලා තියෙනවා රුසියානු යුක්‍රේන යුද්ධයට. ඒගොල්ලෝ ඉන්නවා දැන් ෆ්‍රන්ට් ලයින් එකේ. ඒගොල්ලෝ ඉන්නවා ඉදිරි පෙර බලල්ලේ. ඇත්තටම ඒ අය ගියේ යුද්ධ කරන්න නෙමෙයි. ඒ අය ගියේ මේ රටේ තියෙන දරිද්‍රතා ප්‍රශ්නෙන් මිදිලා කොහොම හරි ජීවනෝපායක් සකස් කරගෙන තමන්ගේ දරුමල්ලෝ රැකගන්න. ඒගොල්ලෝ මර්සිනරිස්ලා නෙමෙයි. ඒගොල්ලෝ කුලී හේවායන් නෙමෙයි. හැබැයි මේ වෙන විට කවුද මෙහෙම යැව්වේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. කවුද මේවට සල්ලි අය කරගත්තේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. මේක පිළිවෙල කිසිම වග විභාගයක් නැහැ. ඒ නිසා මම අවධානය යොමු කරනවා මටත් පෙර මේ ප්‍රශ්නේ මතු කරේ දායසිරි ජයසේකර මැතිතුමත් වලේබුඩ මන්ත්‍රීතුමත් පුන පුනාම ප්‍රශ්නේ මතු කරා. මං ඉන්නේ දෙපළම ගිහිල්ලා ජනාධිපතිවරයාට පුද්ගලිකව මේ කරුණු කාරණා පහදලා දුන්නා. හැබැයි මේ වෙන විටත් මේ ප්‍රශ්නය උග්‍ර අතට පත් වෙලා මේක නම් බරපතල මානුෂීය ප්‍රශ්නයක් බවට පත් වෙලා අපේ මිනිස්සු මැරෙනවා නොගිය රස්සාවකට. ගියේ යුද්ධ කරන්න නෙවෙයි. දැන් ඒගොල්ලෝ ගදාලා ෆ්‍රන්ට් ලයින් එකට මේ රෂ්‍යන් යුක්‍රේන් යුද්ධේ. ඒ නිසා මේ පිළිබඳව රජයට ගත හැකි උපරිම පියවර මම යෝජනාවක් කරනවා. කරුණාකරලා විදේශ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාව රෂ්‍යාවලට යවලා මේ ප්‍රශ්නය මහ පොළොවේ හොයලා බලලා මේකට විසඳුමක් ලබා දෙන්න
කියලා මම ඉල්ලීමක් කරා. ප්‍රශ්නයක් අහන්න ඔය විදිහට
නෑ. මම අමතුමා තප්පරයක් please just one second. I have just one or two more questions which are also directed towards you. Just allow me for that, then you can answer fully. Please. One second. Then you can answer. In totality, please answer. Garu, tappa. Nah, avasthawa kambenna podi.
එක දෙන්න ගරු කථානායකතුමනි උත්තර දෙන්න. කථාන විපක්ෂනායකතුමාගේ පැහැදිලි කිරීමේදී සමහර කරුණු වැරදි. ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. දැනටමත් මේ සඳහා පුළුල් පරීක්ෂණ මේ රටේ ආරක්ෂක අංශ විසින් සිද්ධ කරනු ලබනවා. පසුගිය අඟහරුවාදා පැවති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට වලේබොඩ මන්ත්‍රීතුමත් අපේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාටත් ආරාධනාවක් කරා ජනාධිපතිතුමා පැමිණෙන්න කියලා. ඒ වගේ මෙතන හිටපු ආරක්ෂක අංශවලට ඒ ස්ථානයේම උපදෙස් ලබලා දුන්නා. ඒ අනුව අත්අඩංගුවට ගැනීම ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම අපි දැක්කා මේ Facebook වල හැමදාම මොනවා දැම්මත් රැවටෙන පිරිසකුත් ඉන්නවා ගරු කථානායකතුමනි. පුන පුනා කියනවා මේ වගේ දේවල් වලට හවු වෙන්න එපා කියලා. ඒ Facebook එකේ දාලා තියෙන්නේ Saint Petersburg වලින් ඉඩමක් දෙනවා, මුළු පවුලටම වීසා දෙනවා, ලක්ෂ 20ක් දෙනවා කියලා දාපු දැන්වීමට හවු වෙච්ච පිරිසකුත් ඉන්නවා. මේකේ විශ්‍රාමික හමුදා නිලධාරීන් කීප දෙනෙකුත් ඉන්නවා. මම බොහොම වගකීමෙන් කියනවා ගරු කථානායකතුමනි, පුළුල් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ගන්න ඕනි දැරි දනුවම් ගන්නවා. මියගිය පිරිස අපි කීප දෙනෙක් හඳුනගට තියෙනවා. අනිත් අයව ගෙන්න ගන්න විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ මන්ත්‍රීවරු දෙපළටත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඕකයි ගරු විපක්ෂ නායකතුමනි තත්ත්වය.
බොහොම ස්තුති විපක්ෂ නායකතුමා. මොකද්ද ජයසිරි මන්ත්‍රීතුමා?
බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාට. අපි දෙන්නම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ටික දුන්නා. එදිනින් පස්සේ ඒ සම්බන්ධව දැන් පරීක්ෂණ කටයුතු කරනවා දේශීය වශයෙන්. අත්අඩංගුවට ගැනීම කරා ඔබතුමාලා මේ ජෙනරාල් වරයෙකුත් විශ්‍රාමික මේ ජෙනරාල් වරයෙකුත් මේ සම්බන්ධ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දේශීය වශයෙන් මේ වැඩේ කරගෙන යනවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අන්තිම සටන දැන් තව දවස් 10කින් 15කින් අපිට දැන්ට ආරම්භ කරේ ඊයේ රාත්‍රියේත් මට ඒ අය කතා කරා තැන්තම් වල ඉඳලා කැම්ප්ස් වල ඉඳලා විශාල පිරිසක් ඉන්නවා තුවාල වෙලා තව පිරිසක් ඉන්නවා එතනින් එළියට යාගන්න බැරුව. ඒගොල්ලෝ තව දවස් 10කින් මේ යුද්ධය ඉවර වෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මරාගෙන මැරෙන ප්‍රහාර ගන්නවත් දැන් ගන්නවා. ඉතින් ඒ නිසාම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ විශේෂයෙන් ලංකාවේ කවුරු හරි එන්වොය් කෙනෙක් ජනාධිපතිතුමාගේ නැත්තම් මොකද එතන අද තානාපතිවරයෙක් නැති නිසා රුසියාවේ ස්පෙෂල් එන්වොය් කෙනෙක් හරි යවලා එයාට ගිහිල්ලා ඒ ඉන්න ආරක්ෂක ලේකම්තුමාලත් එක්ක හරි සාකච්ඡා කරලා පළවෙනියෙන් තුවාල වෙච්ච අයව කොහොම හරි මේ ලංකාවට ගෙන්න ගන්න වැඩපිළිල පළවෙනියෙන් දෙවනුව ඊළඟට එහේ ඉන්න කැම්ප්සල ඉන්න අයව කොහොම හරි ගෙන්න ගන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් දැන් අවශ්‍යලා තියෙනවා. මොකද හේතුව ලංකාව තුල ඔබතුමාලා මේ වැඩේ කරගෙන යනවා. හැබැයි දැන් අවශ්‍යලා තියෙන ඊළඟට අර 600ක විතර ඉන්න පිරිස කොහොම හරි ලංකාව තුලට ගෙන්න ගන්න පුළුවන් යම් වැඩපිළිලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි මගේ තියෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ඔව් වලේ බඩ මන් තුමාට මොනවද ඊට වඩා යමක් කියන්නේ.
නෑ නෑ මගේ නම දිගින් දිගටම සභා ස්තුති කතානායකතුමනි ඒ ප්‍රශ්නේ මතු කරපු විපක්ෂනායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. දයාසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ ගත්තු පියවර ඉතාම ප්‍රශංසනීයයි. අපි ඒ පිළිබඳව ඒ ආරක්ෂක අංශවලටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වා වගේ නිශ්චිතවම දැන් මේ වංචාව කළේ කවුද, මුදල් ගත්තේ කවුද, මේකට සම්බන්ධ කවුද කියන එක තමයි ඒ පරීක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ විදේශගත වෙලා ඉන්න දැන් රුසියානු යුක්‍රේන දේශ සීමාව තුළ කඳවුරුවල බිම්ගත ගුහාවල ඉන්න අය ඊයේ රාත්‍රියේත් කතා කළා. ඒ අය ඉල්ලනවා අඬ අඬ කියනවා අපිව මුදවා ගන්න. අපි තුවාල වෙලා ඉතා විශාල වශයෙන් තුවාල වුණොත් ඒ කුලි හමුදා විසින් ඔවුන් අතහැරලා දානවා. සාමාන්‍ය තත්ත්වයේ තුවාල වුණොත් සනීප කරලා ගන්න පුළුවන් නම් විතරක් తాවකාලිකව හදපු රෝහල් වලට දාලා සනීප කරලා නැවත යුද භූමියට යවනවා. දැන් ඊයේ කතා කරපුවා කිව්වා දවස් 14ක් තිස්සේ එකම ඇඳුම එකම බූට් සෙට් එක එකම විදියට දාගෙන තමයි මේ ඉන්නේ. මොනම විදියකටවත් එළියට එන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මේ තත්ත්වය අපි විදේශ ඇමතිතුමාට දැනුම් දුන්නා, විදේශ රාජ්‍ය ඇමතිතුමාට දැනුම් දුන්නා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියට දැනුම් දුන්නා, තානාපති අන්සවලට දැනුම් දුන්නා. ඒ අය කියන්නේ මේ අය අනවසරෙන් ගිහිල්ලා තියෙන සංචාරක වීසා අරගෙන ගිහිල්ලා තියෙන. ඒ නිසා අපිට මැදිහත් වීමක් කරන්න බෑ කියලා. හැබැයි අපි දැක්ක ඊයේ දවස් තුනදී රුසියාවේ හිටපු තානාපති වරෙක් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මට මේක ගැන බලය දෙනව නම් මේ දවසක් ඇතුළතදී සතියක් ඇතුළතදී මේ අය රටට ගෙන්නලා දෙන්න පුළුවන් කියලා. එතකොට අපි අහන්නේ ඔහුද මේ රුසියාවට මේ වෙනකොට 600ක් 800ක් යවලා තියෙනවා, කුලි හමුදාවට මේ අය විකුණලා තියෙනවා, ඔහු මේකේ මහා මොලකරු ඔහුද කියලා සැක හිතෙනවා. මොකද මෙහෙදි ලක්ෂ 20ක් කරන් තියෙනවා, එහේ කුලි හමුදාවෙන් එක සෙබලෙක් වෙනුවෙන් ලක්ෂ 20ක් කරන් තියෙනවා. එතකොට ලක්ෂ 40 ගාන එකතු කරපු මුදල් වලින් රුපියල් 50,000කට වඩා වැඩියෙන් මේ සෙබලුන්ට හම්බ වෙලා නැහැ. මේක ඉතාම සෝචනීය තත්ත්වයක්. ඒ නිසා රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමනි, මේ ගරු අගමැතිතුමනි, සභානායකතුමනි, කතානායකතුමනි මේ සඳහා යාන්ත්‍රණයක් හදන්න ජයසිරි ජයසේකර ඇමතිතුමා කිව්වා, මැතිතුමා කිව්වා වගේ අපි සූදානම් ඒ තොරතුරු ලබා දෙන්න. අපි අතේ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. මරුණ කියලා ලිස්ට් එකක් එවලා තියෙනවා 74ක විතර. වලලා ඉස්පිරිතාලේ ඉන්න ලයිස්තුවක් තියෙනවා 50ක විතර. ඉතාම සෝචනීය තත්ත්වයක්.
බොහොම ස්තුතියි නියෝජනය.
ඒ නිසා මම යෝජනා කරනවා මේ සභාවට මේක ඔබතුමා ගුවාට මම කලින් ආදී ඔබතුමා ගුවා මට මේක අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. නමුත් ඔබතුමාට අදාළ නොවුනට 600ක් විතර දරුපවුල් වලට අදාළ ප්‍රශ්නයක් මේක. මේ මිනිස්සු මැරෙනවා, මේ මිනිස්සු ජීවත් වෙන්න අමාරුකම හෝ කාට හරි රැවටිලා මේ ගිහිලා තියෙන. ඒක නිසා අපිට මේක අමතක කරන්න බෑ. ඒ නිසා මම යෝජනා කරනවා මේ සභාවට මේ සඳහා තේරීම් කාරක සභාවක් පත් කළා. මේ පිළිබඳව අධ්‍යයනයක් කළා. මේ ජාවාරම් වලට මෙයින් ඉදිරියට දැන් මීට අමතරව ගරු කතානායකතුමනි දැන් අපි දන්නවා පලස්තීනයේ ඊශ්‍රායලයේ යුද්ධය කියලා
තිබෙනවා.
දැන් මේවා දැන් මම කියන්නේ ඉන්න ගරු කතානායකතුමනි මේ ජාවාරම් වලට මිනිස්සු යවන ජාවාරම් ඇති වෙන්න පුළුවන්. මේක පිළිබඳව රටේ මිනිස්සු දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
නියෝජ්‍යතුමා උත්තර දෙන්න.
අපෙන් බලාපොරොත්තු
මේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දැනට විවිධ රටවල විවිධ පාර්ශ්ව මේ ගැටලුවට මුහුණ දීලා තිබෙනවා. එක රාජතාන්ත්‍රික වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නත් එම පිරිස නැවත රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබලා දෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේකට සම්බන්ධ කවුද කොහොමද මේක වෙන්නේ කියලා සියලු තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධ්‍යංශත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා. වගකීමෙන් මේ කටයුත්ත අපි ඉෂ්ට සිද්ධ කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා.
භූමි ස්තුතියි.